අපි ලේඛනාදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමා රාජ්‍ය පරිපාලන ඇමතිතුමා
ගරු කථානායකතුමනි 2019 වර්ෂය සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ වාර්ෂික වාර්තාව ඉදිරිපත් කරමි. මෙම වාර්තාව කාන්තා ළමා කටයුතු සමාජ සෞභාග්‍ය ගැන්වීම කටයුතු පිළිබඳව අමාත්‍යාංශීය උපදේශක කාරක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි. 1985 අංක 48 සහ 1987 අංක 28 ධර්ම 50 මගින් සංශෝධිත 1969 අංක 1 ධර්ම ආනයන අපනයන පාලන 50 4-1 සහ 14 වගන්ති සමග කිව යුතු 20 වගන්ති යටතේ මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2022 මැයි 6 වෙනි දින ඇති 22/78 අදියරු 21 ධර්ම අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද ත්‍රිකුරාසි සහ 1985 අංක 48 සහ 1987 අංක 28 ධර්ම පරත්මකින් සංශෝධිත 1969 අංක 1 ධර්ම ආනයන අපනයන පාලන 50 4-1 සහ 14 වගන්ති සමග කිය යුතු 20 වගන්ති යටතේ මුදල් ආර්ථික ස්ථායීකරණයේ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2022 ජූනි 27 වෙනි දින ඇති අංක 22 ඇසුපය අදීත 19 දරණ අතිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි මම ඉදිරිපත් කරමි. මෙම රෙගුලාසි රජයේ මුදල් පිළිබඳ කාර්ය සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි. 2021 වර්ෂය සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව සහ 1979 අංක 61 ධර්ම අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ දෙවන වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයා වෙත පැවරි ඇති බලතල අනුව 2022 නොවැම්බර් 3 වෙනි දින ඇති අංක 23.04 ඇදීර 51 ධන අතිශේෂ ගැසට් පත්‍රයේ හා එහි උපලේඛනයේ පළ කරමින් කරන ලද ප්‍රකාශනය මම ඉදිරිපත් කරමි.
කෘෂිකර්ම ඇමතිතුමා
කරු කථානායකතුමනි 20 වර්ෂය සඳහා රාජ්‍ය දැව සංස්ථාවේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා වනජීවී හා වන සම්පත් සංරක්ෂණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශී උපදේශක කාරක සභාවෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
බුද්ධ ශාසන හා ආගමික සංස්කෘතික ඇමතිතුමා
2021 වර්ෂය සඳහා ජාතික උරුම ප්‍රසංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි.
අම්කරු සහ විදේශ රැකියා ඇමතිතුමා
2019 සහ 2020 වර්ෂය සඳහා ශ්‍රම වාසන අරමුදලේ වාර්ෂික වාර්තා සහ 2020 වර්ෂය සඳහා සේවක අර්ථ සාධන අරමුදලේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා කම්කරු සහ විදේශ රැකියා කටයුතු පිළිබඳව අමාත්‍යාංශ ප්‍රදේශ කාර්ය සභාවට යොමු කළ යුතුයි යෝජනා කරමි.
වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතා අමාත්‍යතුමා
2020 වර්ෂය සඳහා මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදලේ වාර්ෂික වාර්තාව හා ගිණුම් සහ 2021 වර්ෂය සඳහා පොල්ගොල්ල ජාතික සම්ප්‍රකාර සංවර්ධන ආයතනයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතා කටයුතු පිළිබඳ අමාත්‍යාංශී උපදේශක කාරක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
කාරක සභා වාර්තා පිළිගැන්වීම වෙළඳ හා වාණිජ හා ආහාර සුරක්ෂිතා අමාත්‍ය නලින් ෆර්නැන්ඩෝ ඇමතිතුමා
வர்த்தக வாணிக மற்றும் உணவு பாதுகாப்பு அலுவல்கள் மற்றும் அரசியலமைப்பு மறுசீரமைப்பு அலுவல்கள் பற்றிய அமைச்சுசார் ஆலோசனை குழுவிற்கு ஆற்றுப்படுத்தப்பட்ட 2017 ஆண்டுக்கான கூட்டுறவு மொத்த விற்பனை தாபனத்தின் ஆண்டறிக்கையும் கணக்குகளும் 2018 ஆண்டுக்கான கூட்டுறவு மொத்த விற்பனை தாபனத்தின் ஆண்டறிக்கையும் கணக்குகளும் 2018 ஆண்டுக்கான லங்கா சதோசவின் லிமிட்டெட்டின் வருடாந்த அறிக்கை 2016 ஆண்டுக்கான பாவனையாளர் அலுவல்கள் அதிகார சபையின் ஆண்டறிக்கை 2020 ஆண்டுக்கான பாவனையாளர் அலுவல்கள் அதிகார சபையின் ஆண்டறிக்கை மற்றும் 2016 ஆண்டுக்கான இலங்கை ஒத்தியல்பு மதிப்பீட்டிற்கான தராதர அங்கீகார சபையின் வருடாந்த அறிக்கை தொடர்பிலான அக்குழுவின் அறிக்கையை நான் சமர்ப்பிக்கிறேன்.
මාජන පෙත්සම් පිළිගැනීම විජිතී හේරත්න එතුමා.
ගරු කථානායකතුමනි, දෙනිපිටිය වැලිහිඳ හිතතැටියවත්ත යන ලිපිනේ පදිංචි ඒකේ ධර්මපාල මහතාගෙන් ලැබුණු පෙත්සම් පිළිගන්නවා.
අශෝක් අබේසිංහ නැත්තුමා.
ගරු කථානායකතුමනි, කෝණ්ඩව ඉහළ නෙත්තිපලගම පිස්කල් නිවස යන ලිපිනේ පදිංචි පීඑම් මුතුමෙනිකා මහත්මියගෙන් ලැබුණු පෙත්සම් පිළිගන්නවා.
බුද්ධික පතින් නැත්තුමා.
ගරු කථානායකතුමනි, මාතර මා කදුර දිද්දෙනි පොත සැනසුම යන ලිපිනේ පදිංචි ජී සුමින්ද ජයසිරි මහතාගෙන් ලැබුණු පෙත්සමක්. කොළඹ පහ උද්‍යාන මාවත අංක 8 දරන ස්ථානයේ පදිංචි ඉරංගා සමින්දනි වීරක්කොඩි මහත්මියගෙන් ලැබුණු පෙත්සමක් වශයෙන් පෙත්සම් දෙකක් පිළිගන්නවා.
ඉම්රාන් මහරූෆ් මැතිතුමා.
Honorable Speaker, I present the petition received from Mr. AHM Jameer, number 7, Allainagar, Thopur.
Rohini Kumari Vijayaratna Methini.
Garu Kathanayakathumani, Mathale, Vasalakotte, Madipolapara, Anka 208C, Dharanasthanehi Padinchi, RMN Rajapaksha Mahathagen Labunu Petsama Piligannanu.
පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ. ජයම මන්ත්‍රීතුමාගේ වරප්‍රසාද ප්‍රශ්නය ඉදිරිපත් කරන්න. ජයම මන්ත්‍රීතුමා.
ගරු කථානායකතුමනි, තුමාට ස්තුතිවන්ත වෙනවා අවස්ථාව ලබා දීම සම්බන්ධව. පාර්ලිමේන්තු මන්ත්‍රක වශයෙන් ලැබෙන වරප්‍රසාද අනුව පසුගිය ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ මෙරට පැවැත්වීමට අවස්ථාව ලබා නොගැනීම සම්බන්ධයෙන් මා විසින් 2022/8/9 වෙනි දින පාර්ලිමේන්තුවේ කරුණු ඉදිරිපත් කරනු ලැබිනි. ඒ සඳහා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා විසින් ප්‍රවෘත්ති සාකච්ඡාවක් හැඳවමින් මා සම්බන්ධයෙන් මම ප්‍රකාශයක් සිදු කළ අතර එම ප්‍රවෘත්ති සාකච්ඡාව මගින් මතු කරන ලැබූ කරුණු සඳහාද මා විසින් නැවත කරුණු දැන්වීමක් සිදු කරන ලදී. කෙසේ නමුත් මේරේට මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් එන්තරවාසියක් එවමින් රුපියල් බිලියන 2ක අපහාස වන්දියක් ඉල්ලමින් මා වෙත යොමු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් කටයුතු කර ඇත. පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනතේ 3 වැනි වගන්තිය යටතේ ශ්‍රී ලංකා ඇත්තේ පාර්ලිමේන්තුවේදී භාෂණයේ විවාද කිරීමේ සහ කිරීම හා කටයුතුවල නිරතවීමේ නිදහස පවතින අතර ඒ පිළිබඳව පාර්ලිමේන්තුවෙන් පිටස්තර යම් අධිකරණයකදී හෝ ස්ථානයකදී දෝෂාභියෝගයට හෝ ප්‍රශ්න කිරීමකට භාජනය කළ නොහැකිය. ඒ අනුව මෙම සිදුවීම තුළින් මහජන නියුතු වශයෙන් මාගේ වරප්‍රසාද උල්ලංඝනය වී ඇති බැවින් මේ කරුණු ආචාර ධර්ම හා වරප්‍රසාද කමිටුවත ඉදිරිපත් කර අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරමෙන් මහජන නියෝජිතගේ වරප්‍රසාද ආරක්ෂා කිරීමේ බලධාරී වශයෙන් ඔබතුමාගෙන් මා කටයුතු ඉල්ලා සිටිමි. ගරු කථානායකතුමනි, ඇත්තටම මෙතන සිදු වුණේ මම බොහොම සාධාරණ කාරණයක් කිව්වේ. මොකද අපේ රටේ ආසියානු කුසලානය තිබුණා නම් අපේ රටට සංචාරක වෙනවා, අපේ රටේ හෝටල් වලට ආදායමක් ලැබෙනවා, තවත් වක්‍රව විශාල ආදායමක් ලබා ගන්න අවස්ථාවක් තිබුණා. ඒ කාරණේ මතු කරපුවාම ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා ක්‍රිකට් කණ්ඩායමේ නායකයවත් ළඟ තියාගෙන නලින් බණ්ඩාර කියන්නේ කවුද මම එහෙම කෙනෙක් දන්නේ නැහැ. එයාට ගණන් බෑ. ඔන්න ඔය විදිහට බොහොම අපහාසාත්මකව කටයුතු කරා. හැබැයි මම පසුගිය කාලේ ඒ සම්බන්ධව වචනයක්වත් කතා කරේ නැත්තේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තියෙන නිසා වචනයකින් හරි කණ්ඩායමට මේකේ අවශ්‍යයක් වෙයි කියලා. නමුත් අද මම මේ කතා කරන්න හේතුනේ ඊට පස්සෙත් ඔහු YouTube කාරයෙන්ට මුදල් ගෙවලා මට විතරක් නෙමෙයි ක්‍රිකට් සභාවේ සභාපති අර්ජුන රණතුංගට ක්‍රිකට් බාර ඇමති ප්‍රශාන් රණසිංහට විරුද්ධවත් YouTube වලට සල්ලි දෙලා ප්‍රශාන් මඩ ප්‍රහාරයක් එල්ල කරා. මොකද මේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා අත්තනමෝතිකව කටයුතු කරනවා කියන එක පෙන්වන්න අපිට ඕන තරම් උදාහරණ තියෙනවා. අපිට ආසියානු කුසලානේ අහිමි විතරක් නෙමෙයි අපිට ලෝක කුසලානේදී අපිට ක්‍රීඩකයෝ ගණනාවක් ඉන්ජර්ඩ් වුණා. ඒ වගේම අද ධනුෂ් කුරුණතලකර ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ කලමනාකරණයේ ප්‍රශ්න නිසා තමයි මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ. මම දන්නවා ගොඩක් වෙලාවට ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා කැබිනට් ඇමතිෝ එක්කෝ කරේ දා ගන්නවා එක්කෝ ඔලොක්කුවට දා ගන්නවා. මම සතුටු නම් මේ දැනට ඉන්න කැබිනට් ඇමතිවරයා රොෂාන් රංසිංහ මහත්තයව තාම ඔඩක්කුවට දාගන්න කරේ දාගන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා තමයි හොටත් මඩ ගහන්නේ. ඒ නිසා පැහැදිලිවම ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා කටයුතු කරන්නේ අත්තරමතික ආකාරයෙන්. මම මගේ මිත්‍රයෙක් හම්බෙන්නේ CCC ක්‍රිකට් ක්ලබ් එකට ගියාම ඒකේ වීඩියෝ දර්ශන අරගෙන මම ඔහුට තර්ජනය කරන්න ආවා කියලා දැන් මට පොලිස් පැමිණිල්ලක් දාලා තියෙනවා. මේ සිකුරාදා මට එන්න කියලා තියෙනවා කුරුදුවත්තේ පොලිසියට. මම කිව්වා මම එනකොට ඒගොල්ලෝ කැඳවන්න කියලා කරු කතා නැහැ කියතුනේ ප්‍රශ්න කරන්න. මොකද මේ විදිහට ක්‍රිකට් පාලක මණ්ඩලය අද වංචා සහිත ගුහාවක් බවට පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම මේගොල්ලෝ ලෝක කුසලාණයට වඩා උනන්දු වෙනවා හෙට අනිද්දා තියෙන LPL එක ගහ ගන්න සහ ඕවර්ස් 10 T10 තරගාවලියක් සඳහා. වෙන රටවල මේ ක්‍රීඩා කරන්නේ ක්‍රීඩා තරග පවත්වන්නේ ක්‍රිකට් පාල ඒ රටේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ. හැබැයි අපේ රටේ මම ප්‍රශ්න කරනවා මේ T20 සහ T10 තරගාවලි පවත්වන්නේ කවුද කියලා. අද බුකිකාරයින්ට යටත් වෙච්ච ක්‍රිකට් පාලක මණ්ඩලයක් තියෙන්නේ. ඒකේ ප්‍රතිඵල තමයි අපි අත්විඳින්නේ. අපි දන්නවා පකිස්තාන ශ්‍රී ලංකාවේ තරගාවලියකදී ගාල්ලේ තරගේ අවසාන ඉනින් එකේ ලකුණු 400 ගණක් ගහලා අපේ කණ්ඩායම පෙරදුනා. වෙන මොකුත් නෙමෙයි මැච් ෆික්සින්. පිච් එක තලන කෙනාගේ ඉඳන් සේට්ටම සල්ලි දීලා ක්‍රිකට් පාලක මණ්ඩලය අද සූදු පිටියක් බවට පත් වෙලා තියෙන්නේ. ඒ නිසා ගරු කතානායකතුමනි මේ පාර්ලිමේන්තුවට එහා ගිය බලයක් ආරූඪ කරගත්තු ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා වහාම මම හිටානේ කෝප් කමිටුවේ සමාජිකයෙක් විදිහට කෝප් කමිටුවේ කැඳවන්න බලාපොරොත්තු වෙනවා. මොකද ඔහු මෙතර කාලයක් ක්‍රීඩා වෙනුවෙන් වැඩ කරේ නැහැ. වෙන වෙන පුද්ගලයන් වෙනුවෙන් තමයි වැඩ කරේ. අපි දන්නවා අපේ ක්‍රීඩාව ඉන්ටරිම් කමිටිය වල සභාපතිවරු හිටපු කාලේ තමයි හොඳටම ගියේ. මම ඇමතිවරයාට කියනවා වහාම ඉන්ටරිම් කමිටියක් පත් කරන්න. එහෙම නැත්නම් අපි දන්නවා අර්ජුන රණතුංග 96 වර්ල්ඩ් කප් එක ගහද්දී 14 දෙනයි කණ්ඩායමේ ගියේ. 11 දෙනෙක් සෙල්ලම් කරා හැම තරගේම අනිත් 3 දෙනා එළිය හිටියේ. එක්කෙනෙක්වත් ඉන්ජර්ඩ් වුණ නැහැ. 2014 අපි T20 එක ගැහුවා. කවුරුවත් ඉන්ජර්ඩ් වුණ නැහැ. අද 10ක් විතර ඉන්ජර්ඩ් වෙලා. තේරීම් කාරක සභාවක් පත් කරන්න ඒ වගේ උතුමාට යෝජනා කරනවා. විශේෂයෙන්ම ක්‍රිකට් පාලක මණ්ඩලය ඔඩිට් කරන්න ඒ වගේම එහි තියෙන දූෂණ සම්බන්ධව ඒස තියෙන ඇග්‍රීමන්ට් සම්බන්ධව විශේෂයෙන්ම T20 තරගාවලිය සම්බන්ධව සොයා බලන්න කියලා මම ගරු රොෂාන් රණසිංහ ඇමතිවරයාට කියනවා. ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා අවස්ථාව ලබා දීම සම්බන්ධව.
ඕම ස්තුතිවන්තිතුමා. ඔබතුමාගේ ප්‍රශ්නේ අපි වරප්‍රසාද කාරක සභාවට යොමු කරනවා. කිරියල් ඇමතිතුමාගේ ප්‍රකාශය.
ගරු කතානායකතුමනි, මේ බොළු පාර්ලිමේන්තුවට බලපාන ප්‍රශ්නයක්. පාර්ලිමේන්තුවේ බලය දීම ඔබතුමාට. ඔබතුමා තමයි කතානායක. ඉතින් මම දැක්කා මේ ඊයේ පෙරේද පුවත්පත්වල පාර්ලිමේන්තුවේ වැඩ ස්ලෝ හිමින් කියලා ඔබතුමාටත් ව්‍යංගාර්ථයෙන් චෝදනා කරලා තිබ්බා. එහෙම කරන්න බෑ ගරු කතානායකතුමා. හැබැයි ඔබතුමා ඊයේ අද මෝර්නින් පත්තරේට හොඳ උත්තරයක් දීලා තියෙනවා. ඇයි පාර්ලිමේන්තුවේ වැඩ ස්ලෝ වෙලා තියෙන්නේ? විපක්ෂයේ හැටියට අපි ඉල්ලන තොරතුරු ආණ්ඩුවෙන් දෙන්නේ නැහැ. ඔබතුමා හොඳට කියලා තියෙනවා. මගේ නම සදාන් කරලා විපක්ෂය දැන් සති ගානක් තිස්සේ මාස ගානක් තිස්සේ IMF agreement එක ඉල්ලනවා. ජාත්‍යන්තර මුල් අරමුදලත් එක්ක කරන්න ගිවිසුම ඉදිරිපත් කරන්න කියලා. නමුත් ඉදිරිපත් කළේ නැහැ. ඉතින් මේ මාසය තුල කරන වැඩ රඳා පවතින්නේ මේ ජාත්‍යන්තර මුල් අරමුදලත් සමඟ ඇති කරගත් ගිවිසුම වල. ඔබතුමා දන්නවා අයවැයක් එනවා. එතකොට අපිට කියනවා මේ ආංශික අධීක්ෂණ කාරක සභාවට සහ අධිකුත් කාරක සභාවට එන්න කියලා. ඉතින් අපි කොහොමද ඇත්ත වශයෙන්ම එන්නේ මේ ජාත්‍යන්තර මුල්ල අරමුදලේ ගිවිසුම නැතුව? ඔබතුමා හරියට හරි බග ඔබතුමාට ඇත්ත වශයෙන්ම ස්තුතිවන්ත වෙනවා. ආණ්ඩුව තමන්ගේ වැඩ ප්‍රබාද කරලා ජාත්‍යන්තර මුල්ල අරමුදල ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න නැතුව අපිට චෝදනා කරනවා පාර්ලිමේන්තුවේ වැඩ ස්ලෝ හැමින් කියලා. මම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. රජය තමයි වකීම් පැහැරලා තියෙන්නේ. කෝ IMF agreement එක, කෝ ජාත්‍යන්තර මුල් අරමුදල් agreement එක මේ ප්‍රතිවිවේකගත කරනවා. තව ඉදිරියේදී ආයතන කීයක් ප්‍රතිවිවේකගත කරනවද? අපිට බජට් එකක් අයවැයක් කතා කරන්න පුළුවන්ද ජාත්‍යන්තර මුල් අරමුදල් agreement එක නැතුව? ඉතින් ඔබතුමා ප්‍රශ්නේ තේරුම් ගන්න තියෙනවා. ඒ නිසා ආණ්ඩුව දරගන්න ඕන තමන්ගේ වගකීම පාර්ලිමේන්තුවට දීලා වගකීම ඉෂ්ට කළා. ජාත්‍යන්තර මුල් අරමුදල සමග තියෙන ගිවිසුම වහාම ඉදිරිපත් කරන්න. අපිට ඒක නැතුව අගලක් ඉස්සරහට යන්න බෑ.
බුද්ධිගපතින මැතිතුමාගේ ප්‍රශ්නය අහන්න වාචික පිළිතුරු අපේක්ෂා
කරනවා. කරු කතානායකතුමනි, ප්‍රශ්නය අහන්න කලින් මට මේ කාරණේට මම කාරණයක් එකතු කරන්න ඕන. මම දන්නේ නැහැ සත්‍ය අසත්‍ය. ජනාධිපතිවරයා ඔබතුමාට අවවාදාත්මක ලියුමක්ද නැත්නම් උපදේශාත්මක ලියුමක්ද මේ පාර්ලිමේන්තුවේ කටයුතු ප්‍රමාදයි කියලා මම දන්න තරමට විධායක ජනාධිපති ක්‍රමය ඇති වුණාට පසුව එවැනි ලියුම් මීට කලින් නම් ඇවිල්ලා නැහැ. අපි දන්නවා මෙතන ඉන්න සියලු දෙනාත් දන්නවා ව්‍යස්තාදායක විධායකය සහ අධිකරණය අතර තියෙන්නේ සංවරණ සහ තුලන ක්‍රමයක්. ඒක තුල කතානායක බය කරන ලියුම් එවීමේ ඉතිහාසයක් තිබිලා නැහැ. සමම සලකන්නේ නම් ඒ ලියුම බොහොම මේ නරක ලියුමක් විදිහට මම හිතන ඔබතුමත් මේ සභාවේ අද කතානායක පුටුවේ හිටියද 1987 රට වෙනුවෙන් සමහර කාරණාවලදී ඍජු තීන්දුව ගත්ත කෙනෙක්. ඒ නිසා ඔබතුමා මේ ලියුම ගැන ගැඹුරෙන් සලකන්න කියලා ඔබතුමාට මේ ඔබතුමාගේ දිස්ත්‍රික්කෙත් ඔබතුමාගේ පාසලෙත් හිට කෙනෙක් විදියට මම සඳහන් කරමි. මගේ පළවෙනි ප්‍රශ්නය අහන්න.
මුදල් ඇමතුමා.
සති දෙකක කල්ලිලා සිටිනවා කතා.
2 weeks. වසන්තයාප බණ්ඩාර මැතුමා.
ප්‍රශ්නය අහනවා කතානායකතුමනි.
වණජීවී ඇමතුමා.
අර කතානායකතුමනි වසන්ත බණ්ඩාර මැතිතුමා අහන ලද ප්‍රශ්නයට පිළිතුර එතුමා දන්නේද කියන එකට ඔව්. සහකාර අධ්‍යක්ෂක මධ්‍යම කලාප යටතේ පාලනය වන දාංගවිල්ල සහ හසල කාර්යාලවලට අයත් වන මෙම රක්ෂිත ප්‍රදේශයේ වික්ටෝරියා රන්දෙනිගල රන්ටැඹේ අවේභූමියේ කඳුකර ප්‍රදේශයක් වන අතර එම ප්‍රදේශයේ වනාලින්ට ඉතිරිව ඇති කැලෑ ප්‍රදේශය ඉතා අඩුය. මෙහි කඳුමුදුන් බහුලව පවතින බැවින් වියලි කාලය පැමිණෙත්ම එම කඳුමුදුන් ආශ්‍රිතව ජීවත් වන අලීන් ආහාර හා ජලය හිඟවීම හේතුවෙන් එම වනාලින් වික්ටෝරියා රන්දෙනිගල රන්ටැඹේ අභයභූමිය ආශ්‍රිතව පිහිට ඇති පිටිගොඩ දේවහන්දිය හා දඹගහ පිටියේ ගම්මාන වෙන් කරමින් ඉදිකර ඇති විදුලි වැට කඩා බිඳ දමමින් ජල ප්‍රභවය වෙත ළඟාවීමට පුරුදු වී ඇත. එහිදී කුඹුරු හා හේන්වගවන් පසුකර යන විට වනාලින්ගෙන් මෙසේ වගා හානි සිදුවිය හැකිය. එම හානි ආමකිරීම සඳහා වනජීවි දෙපාර්තමේන්තුව වගේ උඩුදුම්බර මිනිපේ හා මැදදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ටාස ආවරණය වන පරිදි විදුලි බැටවල් 7ක් මේ වන විට ඉදිකර ඇති ඇත. ඒ සම්පූර්ණ දුර කිලෝමීටර 120ක් වේ. මෙකී විදුලි බැටවල් සඳහා සිවිල් ආරක්ෂක භටයන් 52 දෙනෙකු යොදවා ඇත. මීට අමතරව ජාතික විදුලි වැට ඉදිකිරීමේ ව්‍යාපෘති යටතේ එකී අභයභූමිය ආවරණය වන පරිදි විදුලි වැටක් ඉදිකිරීමට යෝජනා කර ඇත. එයද ලබන වර්ෂයේ ඉදිකර අවසන් කිරීමට අපේක්ෂා කරනු ලැබේ. තවද වනාලින්ගේ වගාවන් ආරක්ෂා කිරීම පිණිස 2022 වර්ෂයේ මධ්‍යම කලාපයේ සඳහා අලිබෙඩි 86655ක් පමණ ප්‍රමාණයක් ගොවි ජනතාව වෙතද ලබා දී ඇත. වෙනත් වනසතුන් විසින් සිදු කරන වගාහානි සඳහා වන්දි නොගෙවන නිසා ඒ සම්බන්ධයෙන් වනජීව සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත වාර්තා වී නොමැත. එසේම වනාලින්ගේ සිදුවන හානි ආම කිරීම සඳහා දැනට ඉහත ගම්මාන ආවරණය කර විදුලි වැටවල් සකස් කර ඇති අතර ගොවින්ගේ වග ආරක්ෂා කිරීම පිණිස ප්‍රාදේශීය ලේකම්වරු මගින් අලිවැඩි ලබා දීමේ ක්‍රමවේදයක්ද ක්‍රියාත්මක වෙමින් පවතී. ආ ප්‍රශ්නයට පිළිතුර ඒ වනාලින් අලින් වගාබිම්වලට වැදීම වැළැක්වීම සඳහා විදුලි වැට ඉදිකිරීම. බී වනාලින් වගා හානි සඳහා පෙළඹෙන අවස්ථාවලදී එම ස්ථානවලින් එම සතුන් පළවා හැරීමට කටයුතු කිරීම. සී වනජීවි නිලධාරීන් මගින් සිදුවන අලි පළවා හැරීම කළ නොහැකි අවස්ථාවලදී ගොවින්ට එම කටයුතු සිදු කරගත හැකි වන පරිදි භාවිතය සඳහා අලි වෙඩි ලබා දීම. දී අවස්ථාවචිත පරිදි මිනිස් ජීවිතවලට දේපළවලට හා කෘෂිභෝගවලට හානි කරමින් හැසෙන වනාලින් අල්ලා පරිස්ථාපනය කිරීම සඳහා කටයුතු කිරීම. වනාලින්ගේ සිදුවිය හැකි හානි වළක්වා ගැනීම සඳහා ජනතාව දැනුවත් කිරීම. ඒකේ දෙවැනි කොටසට පිළිතුර වනාලින්ගේ සිදුවන හානි වලින් පීඩාවට පත්වන පුද්ගලයන් සඳහා විධිමත් වන්දි ලබා දීමේ වැඩපිළිවෙළක් මේ වන සෑම අලි මිනිස් කැටුම් පවතින දිස්ත්‍රික්ක තුලම ක්‍රියාත්මක වෙමින් පවතී. ඒ අනුව වනාලි ඇතුළු ආරක්ෂිත වනසතුන් වන දිවියා, කුළුවරකා සහ කිඹුලා යන සතුන් විසින් කරන ලබන මිනිස් මරණ ශාරීරික සහ දේපළ හානි සඳහා ඉදිරිපත් කරන ලබන වන්දි ආයුධ පත්‍ර අනුව ඩිස්ත්‍රික් ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුක්ත තෙදෙනකින් යුත් වන්දි කමිටුවක් මගින් නිර්දේශ කරන ලබන පරිදි මිනිස් මරණ ශාරීරික හානි හා දේපල හානි සඳහා වන්දිගේම ඩිස්ත්‍රික් ලේකම්වරයා වෙත මුදල් ප්‍රතිපාදනය වීමෙන් අනතුරුව සිදු කරනු ලැබේ. මිනිස් මරණ සඳහා ලක්ෂ 10යි පූර්ණ ශාරීරික ආබාධ සඳහා උපරිමයේ ලක්ෂ 10යි අර්ධ ශාරීරික හානි සඳහා 150,000යි දේපල හානි සඳහා 200,000ක් විදියට තමයි වශයෙන් වන්දි ගෙවනු ලැබේ. දිස්ත්‍රික් වන්දි කමිටුව මගින් අනුමත කරන ලබන වන්දි ආයුධ පස් සඳහා ගේමට අවශ්‍ය වන මුදල් ප්‍රතිපාදන වනජීවි අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් දිස්ත්‍රික් කාර්යාලවලට යොමු කරනු ලැබේ. එහි හතරවෙනි කොටසට පිළිතුර වනසතුන් විසින් දැඩි ලෙස හානි කරන පොල්, කෙසෙල්, මුං, කවපි, රටකජු, පුරක්කන්, තලවැනි වාණිජ මට්ටමේ වගා මහා පරිමාණයේ වගා කරන භෝග සහ ගෘහාශ්‍රිතව පෞද්ගලික පරිභෝජනය සඳහා වගා කරන එළවලු සහ පළතුරු භෝග සඳහා රක්ෂණාවරණයක් නොලැබීම සම්බන්ධයෙන් මහජනතාව නිරතුරුව මැසිවිලින් නගති. මීට අමතරව ගබඩා කර ඇති අස්වැන්න සම්බන්ධයෙන්ද වනසතුන්ගේ හානි කිරීම සඳහා වාර්තා වේ. ඒ පස්වෙනි කොටසට පිළිතුර වනසතුන්ගෙන් හා වනාලින්ගෙන් හා වගාවන්ට සිදුව හානි ප්‍රතිපූර්ණය කිරීම සඳහා වන්දිගේමක් හෝ වෙනත් ක්‍රමවේදයක් වනජීවි රක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මූලිකත්වයෙන් ක්‍රියාවේදීමක් සිදු කරන නොලැබේ. ඈ කොටසට පිළිතුර අදාළ නොවේ.
ගරු කතානායකතුමනි, මීට මාස මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ ගරු කතානායකතුමනි, මීට මාසයකට කලින් හසලක ප්‍රදේශයට සම්බන්ධිතව ගරු කතානායකතුමනි, රජයේ විසින් බලහත්කාරයෙන් කර මේ සතුණ්ඩ කරන ලද අපරාධයක් කරන කොටගෙන මේ අලින් විසින් එල්ල කරපු ප්‍රහාරයක් නිසා සංවේදී ප්‍රශ්නයක් ඇති වුණා මුළු රටම කම්පණයටපත් කරන දැන් මාසයකට කලින්. ඔබතුමා මං හිතන හොඳ ආකාරම දන්නවා, පහුගිය අවස්ථාවේ පවුලේ වැඩිමහල් සහෝදරයා මේ උග්‍ර බඩුමිල දරා ගන්න බැරුව තමන්ගේ දියණියට ඔන්ලයින් විදියට අධ්‍යාපනය ලබා ගන්න බැරිකමක් තිබෙන වෙලාවකදී සියදිවි නසා ගන්න සිද්ධ වුණා මේ වැඩිමහල් සහෝදරයාට. මේ සහෝදරයා ඇත්ත වශයෙන්ම ජීවත් වුණේ හසලක ගඟේ අය කියන ප්‍රදේශයේ. මේ ප්‍රදේශයේ මේ ජීවත් වෙච්ච මේ තරුණයා තමන්ගේ ජීවිත කතාව ගෙනියව්වේ ඒ තරුණයා. අන්තිමේදී සියදිවි නසා ගත්තට පස්සේ තමන්ගේ නැගණිය අම්මයි අප්පච්චි එක්ක 7 දවසේ දාණේ අරගෙන ගියා පන්සලට. ඒ පන්සලට යනකොට සුදු ඇඳිමින් ගියේ, මොකද පාසල ඩී ළඟට යන්න. මේ පුංචි දුව දක්ෂතම දැරිය කියලා මට දැනගන්න හම්බුණා කීන පැලස බාලිකා විද්‍යාලයේ 11 වසරේ ඔන්ලයින් නැතුව සාමාන්‍ය පෙළ කරපු PKG අනුත්තරා ඉඳුනිල් කියන දීප්තිමත් දියණිය. උදෑසන පාසලට යනකොට අම්මයි අප්පච්චි එක්ක දාණේ දීලා අන්තිමේදී ඒ දියණියට අලිය ගහලා දියණියත් මළා. මේ වගේ තමන්ගේ පුතත් මැරිලා දුවත් මැරුණු දෙමව්පියෝ විතරක් හූල්ලන හෙටානිද්දා ඕ ලෙවල් ප්‍රතිඵල එනකොට ප්‍රතිඵල එනවා. නමුත් දුව ජීවිතක්ෂණ පත් වෙලා ඉන්න දෙමව්පියෝ, මේ අලි කතාව අපේ රටේ ආන්දෝලනාත්මක කතාවක්. මේ කතාවට අපේ අමාත්‍යතුමන්ලගෙන් ඇහුවට පස්සේ වනජීවි අමාත්‍යතුමන්ලා අපිට විවිධ පිළිතුරු දෙනවා. මේ අපේ වර්තමාන අමාත්‍යතුමාට මේ දෙමව්පියෝ අහිමි වෙච්ච දරුවන්ගේ දරුවෝ අහිමි වෙච්ච දෙමව්පියෝගේ කතාවට උත්තරයක් දෙන්න කියලා මම කියනවා. මේකට අලිවැට විතරක්ම නෙවෙයි උත්තරේ කියලා මම කියනවා. ලෝකයේ මේ පිළිබඳව විශ්වවිද්‍යාලවල හැදෑරීම් කරලා මේකට උත්තර හොයලා තියෙනවා. මම කියන්නේ අලිවැටට වඩා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මේ සම්බන්ධයෙන්ම මහාචාර්යවරයෙක් ඉන්නවා, අශෝක පින්නවල මැතිතුමා. එතුමා පින්නව අශෝක දංගොල්ල මැතිතුමා පින්නවල අලියනාථාගාරයේ භාවිතා කරලා කරපු රිසර්ච් පේපර් එකක් පළ වෙලා තිබුණා අන්තර්ජාලයේ. මම ඔබතුමාට කියනවා, මොරගහකන්ද ජලාශය බිහිකලේ අපි විසින්, ආණ්ඩු විසින්. මොරගහකන්ද ජලාශය නිසා ඊට පල්ලෙන් තියෙන ජනාවාස ඉදිකිරීම නිසා අලිමංකඩවල් ඇහිරිලා ගියා. ඒ අලිමංකඩවල් ඇහිරිලා ගියාට පස්සේ මොරගහකන්ද ජලාශයේ ඒ ආශ්‍රිත අලියෝ යන්න බැරි නිසා වික්ටෝරියා රන්දනිගල හරහා දේවහන්දිය පිටිකොඩ උඩුදුම්බර කෙවුල්ගම හරහා වේනරුව බඹරබැද්ද තෙල්දෙනිය මේ සියලු පළාත්වල ටවුන් එකට හවස 4 අලියෝ එන තත්ත්වෙටපත් වෙලා තියෙනවා. ගිය සතියේ ගරු කතානායකතුමනි, මයංගනේ පොළමැදින් අලි රංචුවක් ධාවනේ වුණා. නැත්නම් ඒ කැලේට දුවලා ගියා. මම කියන්නේ හඳගනා උඩත්තව දුංගොල්ල තෝරපිටිය අස්වැද්දුම රත්නැල්ල මේ සියලු ප්‍රදේශවල අද දවල් කාලේ අලි දැක ගන්න පුළුවන් ඔබතුමා ගියොත්. මම කියන්නේ මෙන්න මේකට විසඳුමක් වෙලා තියෙනවා. DCC එකේ තීන්දුවක් ගත්තා එක පැත්තකින් උමායෝ රක්ෂිතේ කීර්ති බණ්ඩාරපුර කලාපේ විධිමත් අලි සංරක්ෂණ කලාපයක් හදන්න කියලා අපි තීන්දුවක් ගත්තා. මම කියන්නේ ලංකාවේ දිස්ත්‍රික්ක 25න් 19ක මේ අලි ප්‍රශ්නේ තියෙනවා. අලි 5000ක් රටේ ඉන්නවා කියලා කියනවා. මම කියන්නේ මේකට සැටලයිට් මොනිටර්ඩ් ජියෝ ෆෙන්ස් එකක් හදලා තියෙනවා පේරාදෙණිය විශ්වවිද්‍යාලේ. මම කියන්නේ ඒකට ඇයි අපිට බැරි ඒක හඳුන්වා දෙන්න කියලා මම ඔබතුමායෙන් අහන්නේ.
ඔව්. කෙටි කරන්න.
ඔව්. කරු කතානායකතුමනි මේ ප්‍රශ්නේ දිගට ඇහුවම උත්තරේ දිගටම තමයි දෙන්න වෙන්නේ. මම පුළුවන් තරම් කෙටි කරන්නම්. මේ එතුමා කිව්ව කාරණා පිළිබඳව අපි අවධානය යොමු කරනවා. මේ රටේ සම්වර්ධන ව්‍යාපෘති මහවැලි ව්‍යාපෘතියේ ඉඳලා අවසානට ක්‍රියාත්මක වුණු ව්‍යාපෘතිය දක්වා මොරගහ කන්ද දක්වා මේ සියල්ලෙමත් ඒ වගේම සම්වර්ධන කටයුතු වලෙත් දිත් උනේ අලින්ට තිබුණු භූමීන් තමයි අපි අත්පත් කරගෙන තියෙන්නේ. ඒ නිසා තමයි මේ ගැටලුව වඩා ප්‍රබල වෙලා තියෙන්නේ. ඒ වගේම මෑත මේ දශක කීපයක් ඇතුළත ජනතාවත් යම් යම් ප්‍රමාණවලට මේ ඉඩම් අල්ලගෙන තියෙනවා. දේශපාලන වශයෙන්ුත් ඒවා ප්‍රශ්න වෙලා තියෙනවා. ඒවා ජීවත් වෙන්න ඕන නිසා තමයි ඒ කටයුතු වල ප්‍රවේශ වෙලායි. මොකද අපේ 2011 අලි පිළිබඳව සමීක්ෂණයක් කරලා තියෙන සංගණනයක් කරලා තියෙන මේ අනුව 5879ක් අලි අපේ රටේ ඉන්නවා කියලා වාර්තා කරලා තියෙනවා 2011. දැනට නිල වශයෙන් මේක ගැන සංඛ්‍යාලේඛනයක් නොතිබුණත් මේ ප්‍රමාණය විශාල වශයෙන් වැඩිවීමක් තියෙන බව මට මේ පිළිබඳව නිලධාරීන් දැනුවත් කරලා තියෙනවා. මම කිව්වා ඒ කටයුත්තටත් කරන්න කියලා. එතකොට අලි වැඩි වෙනවා, ඉඩම් අඩු වෙනවා. එතකොට ඒක ප්‍රතිඵලය තමයි අලි ගම්මදිනවා. ඒ වගේම ඔබතුමා කිව්ව ආකාරයට මේ සීදි කිරීම වගේ දේවල් වලදීත් අලිමන් කඩවල් 16ක් ගරු කතානායකතුමනි අපේ මිනිස්සු අත්පත් කරගෙන තියෙනවා. සමාලාට රජයේ කාර්යාල පවා ඒවා ඉදි කළා තියෙනවා. එතකොට ඒවයින් අලි සාමාන්‍යයෙන් පුරුද්දට අලිමන් කඩ යනවා. එතකොට ඒවයි යන්න බැරි වුණාම සමහර තැන් වල අලි වැටවල් ගහලා තිබුණාම එතකොට වෙන්නේ මොකද්ද? ඒගොල්ල ගම්මලට යනවා. ගම්මලට ගියාම ගෙවල් කඩනවා, ගස් කඩනවා, මිනිස්සු මරනවා. මේ පහුගිය කාලය ඇතුළත විශාල මේ වෙනකොට අලි මරණ වෙලා තියෙනවා. අලින්ගේ මරණ ප්‍රමාණය 300ත් 400ත් අතර ප්‍රමාණයක් අලි මැරිලා තියෙනවා. ඒ වගේම 100ත් 150ක් අතර ප්‍රමාණයක් මැරිලා තියෙනවා. අපේ මිනිස්සු මැරිලා තියෙනවා මේ මෑත කාලය ඇතුළත මේ කාලයක් තිස්සේ. ඒ නිසා මේ සම්බන්ධව අපි දිගටම කටයුතු කරන මම ඔබතුමාටත් ආරාධනා කරනවා. මේ අපේ විධාන ගම්මන්තුමා ඇමතුමා අපෙන් ඉල්ලීමකුත් කරා මන්ත්‍රීවරු කීප දෙනෙක් මේ පිළිබඳව සාකච්ඡාවක් දෙන්න කියලා. ලබන අඟහරුවාද අපි මේ පිළිබඳව සාකච්ඡාවක් පවත්වනවා. මේ පිළිබඳව උනන්දුවක් තියෙන සියලු මන්ත්‍රීවරුන්ට මම මේ අවස්ථාවේ ආරාධනා කරනවා එතනට එන්න කියලා. මම අවශ්‍ය නිලධාරීන් ගෙන්නනවා. ඒ වගේම ඔබතුමා කියන විශේෂඥින්ගේ මත පිළිබඳව අපි ජාත්‍යන්තරව මේ තියෙන අත්දැකීම් සහ දේශීයව තියෙන අත්දැකීම් සියල්ලම පිළිබඳව මේ වන විට අධ්‍යයනය කරලා තියෙනවා. මම අපේ නිලධාරීන්ට උපදෙස් දුන්නේ දෙසැම්බර් මාසේ කියන්නේ ලබන මාසේ අවසාන වෙන්න ඉස්සෙල්ලා යම් යෝජනාවලියක් නිශ්චිත වැඩපිළිවෙලක් ආරම්භ කරන්න සකස් කරන්න වැඩපිළිවෙලක් සකස් කරන්න අවුරුදු එකමාරක් දෙකක් අතරත මේ ගැටුම අවම කරගන්න අලි මිනිස් ගැටුම අවම කරගන්න වැඩපිළිවෙලකට යන්න කියලා ඒ සඳහා දේශීය වගේම විදේශීය විශේෂඥයන්ගේ සහාය අරගෙන අනිවාර්යෙන් මේ කටයුත්තට මැදිහත් වෙනවා. ජනාධිපතිතුමත් මේ පිළිබඳව විශේෂ අවධානය යොමු කරලා තියෙනවා. අපේ කැබිනට් මණ්ඩලය මේ පිළිබඳව සාකච්ඡා කරලා තියෙනවා. අපි ඒකට ප්‍රවේශ වෙමු.
බොහොම ස්තුතියි මන්ත්‍රීතුමා. ඒශාවිතානගේ මන්ත්‍රීතුමා
මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ කරු කතානායකතුමනි.
දැන් පළවෙනි ඔබතුමා පළවෙනි අතුරු ප්‍රශ්නයට සම්පූර්ණ කාලයම ගත කරුවා.
නෑ මට කරුණාකරලා අපිට මේ පසුබිම මන්ත්‍රීවරුන්ට කරු කතානායකතුමනි ඔබතුමා මේ වගේ අවස්ථාවක්වත් දෙන්න මේවා මාස 8ක් 10කට කලින් දුන්නේ නැව කරු කතානායකතුමනි ඔබතුමා මගේ දෙවෙනි ප්‍රශ්නට අවස්ථාවක් දෙන්න. අපි කොටි දස්තවාදයේ පරාජයට පත් කරා. නමුත් අද තියෙනවා ගොවියට විරුද්ධව රිලාසා වඳුරු මේ වගේ සතුරු සත්තුන්ගේ ගොවියට ප්‍රශ්නයක්. ඒ නිසා මම ගරු වනජීවී අමාත්‍යතුමා විතර ඔබතුමාගෙන් ඉතාම ඕනකමින් ඉල්ලා සිටිනවා මේ විශ්වවිද්‍යාල මට්ටමින් කරලා තියෙන පර්යේෂණ සාර්ථක ප්‍රතිඵල තියෙනවා. මම දන්නේ නැහැ මම වෛද්‍යවරයෙක් නෙවෙයි නමුත් ලැපරොස්කෝපි කියන මේ ශල්‍යකර්මය ඉතා වේගෙන් කරන්න පුළුවන් බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මේ විශේෂඥයෝ කියනවා. මම ඔබතුමාට කියන්නේ අද ඔබතුමා වගා කරන්න කියලා ඉල්ලීමක් කරනකොට ගොවියෝ කියන්නේ මොකද්ද? ගොවියෝ කියන්නේ වගා කරන්නම් හැබැයි මේ වනජීවීන්ගෙන් වෙන හානිය වළක්වලා දෙන්න කියලා. ඒ නිසා ඔබතුමාගේ ඉතාම කාරුණිකව ඉල්ලා සිටිනවා මේකට ප්‍රායෝගික වැඩපිළිවෙලක් ලබා දෙන්න. ඔබතුමා කාර්යසාධන බලකායක්වත් පිටවන්න කියලා මම ඉල්ලීමක් කරන්නේ. විශේෂයෙන්ම මේ වඳුරා කියන රිලව කියන සතාගෙන් තාමත් අපිට මේකට වන්දි ගෙවමින් ඉන්න නිසා මේ ගොවියෝ බේරා ගන්න වැඩපිළිවෙලක් ආරම්භ කරන්න කියලායි කියන්නේ.
බොහොම ස්තුතියි.
ගරු කතානායකතුමනි මේ වන සතුන් ගෙන් වෙන හානිය පිළිබඳව
මම ආපු ගමන් කමිටුවක් පත් කරා. ඒකේ වාර්තාවක් මට අතුරු වාර්තාවක් ගිය සිකුරාදා බ්‍රහස්පතින්දා හවස වෙනකොට හෙක්ටර් කොබ්බෑ කඩුව ගොවි පරීක්ෂණ ආයතනයෙන් ලබා දීලා තියෙනවා. ඒකේ සඳහන් වෙලා තියෙනවා වෙන හානින් පිළිබඳව දැවැන්ත හානියක් සිද්ධ වෙනවා. විවිධ සතුන්ගෙන් මොන ප්‍රදේශවල කොහොමද වෙන්නේ කියන එක පිළිබඳව සවිස්තර වාර්තාවක් තියෙනවා. මං කිව්වා තව මේක එළිදක්වන්නට පෙර අපේ නිලධාරීන්ටත් මේක තව අධීක්ෂණය කළා මට මේ එන සතිය ඇතුළත ඒ පිළිබඳව තොරතුරු ලබා දෙන්න කියලා. අපි ඒ සඳහා වැඩපිළිවෙළ සකස් කළා තියෙනවා. ඔබතුමාට අපි ආරාධනා කරනවා අඟහරුවාද සාකච්ඡාවෙන් අනතුරුව ඒ විශේෂඥවරුන් සියලු දෙනා එක්ක අපි සාකච්ඡාවක් පවත්වලා මේ ප්‍රශ්නෙට විසඳුමක් දෙමු. අපි වැඩි කාලයක් යන්න ඉස්සෙල්ලා මේ වනාලින්ගේ වනාලින් අපිට මරන්න බෑ ගරු කතානායකතුමනි. නමුත් අනිත් සතුන්ට අපි වෙන වෙන විකල්ප ක්‍රම ක්‍රියාත්මක කරන්න වෙනවා. දැන් ආරක්ෂිත ලයිස්තුවෙන් අපි සත්ව වර්ග මේ වගේ පහක් විතර අයින් කරනවා. එතකොට ඊට පස්සේ මේවා අවම කර ගැනීම සඳහා විවිධ වැඩසටහන් තියෙනවා. ඒ සඳහා යෝජනා ඉදිරිපත් කරන්න හැම කෙනෙකුටම පුළුවන්. සතුන් වෙනුවෙන් පෙනී හිටින සංවිධාන බොහොමයක් තියෙනවා. හැබැයි මේ මිනිසුන් වෙනුවෙන් පෙනී හිටින්නේ නැහැ. ඒ නිසා අපි මේ පිළිබඳව සංවේදීව කතා කළා. මේක දේශපාලන ભેදයෙන් තොරව හරි තීන්දුවකට පාර්ලිමේන්තුවේ ආවොත් අපිට ආහාර වගා කිරීම වගේම වගා කරන ආහාර නාස්ති වෙන ප්‍රමාණයෙන් සැලකිත ප්‍රමාණයක් ඉතුරු කරගන්න පුළුවන්. මේක අපි මේ අවුරුද්දේම ආරම්භ කරන්න පුළුවන්. ඔබතුමාලා මේ පාර්ලිමේන්තුව අපිට සහයෝගය ලබා දුන්නොත් රටේ මාධ්‍ය ආයතනත් මේ වෙනුවෙන් පෙනී හිටියොත් මේ වන සතුන්ගෙන් වන හානිය අවම කර ගැනීමේ වැඩපිළිවෙලට අපිට ප්‍රවේශ වෙන්න පුළුවන්.
බොහොම ස්තුතියි. ඉදිරි බලයමතුමා පිටානගේ මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නට උත්තර දෙන්න.
ගරු කතානායකතුමනි, එතුමා අහන පළවෙනි ප්‍රශ්නේ අංක එකට උත්තරේ වෙන්නේ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පරාන්තය සමාගමෙහි ලියාපදිංචි වී ඇති පෞද්ගලික බෞසර රථ හිමියන් සංඛ්‍යාව 565යි. නමුත් ඒ අතරින් ලංකා ඛනිජ තෙල් පෞද්ගලික බෞසර රථ හිමියන්ගේ සංගමේ සමාජිකයන් සංඛ්‍යාව කොපමණද යන්න පිළිබඳ විස්තර ලංකා ඛනිජ තෙල් සංස්ථා තොග ගබඩා පරාන්තයේ සමාගම සතුව නැහැ. ඒ වගේම එතුමා ඉදිරිපත් කරන ආප්‍රශ්නේ දෙවෙනි උත්තරේ වන්නේ ඛනිජ තෙල් ප්‍රවාහනයේ සඳහා ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පරාන්ත සමාගම යටතේ ලියාපදිංචි වී ඇති පෞද්ගලික බෞසර රථ හිමියන්ගේ නම ලිපිණය හා ඔවුන්ට අයත් බෞසර රථ අංකය ආදී ඇතුළත් විස්තරාත්මක ලේඛනයක් සභාගත කරනවා. එමනුම එක වශයෙන් ඒ පිළිතුරට සම්බන්ධ කරලා ඒ වගේම ලංකා ඛනිජ තෙල් පෞද්ගලික බෞසර රථ හිමියන්ගේ සංගමය ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම යටතේ ලියාපදිංචි වෙලා තියෙන ආයතනයක් නෙවෙයි. ඒ සමාජිකයින්ගේ නම් හා ලිපිණයන් ඔවුන්ට අයත් බෞසර රථවල අංකයන් ඒ තොරතුරු ලංකා ඛනිජ තෙල් සමාගම සතුව පර්යන්ත සමාගම ගබඩා පර්යන්ත සමාගම සතුව නැති බව තමයි අපිට ප්‍රකාශ කරන්න තියෙන්නේ. මොකද ඒගොල්ලෝ පෞද්ගලිකව හදාගත්තු පෞද්ගලික බෞසර රථ හිමියන්ගේ සංගමයක් නිසා. ඒ වගේම එතුමා අහන ප්‍රශ්නේ පළවෙනි උත්තරේ වෙන්නේ එවැනි දුෂ්කරතාවයන්ට මුහුණ දීමක් වාර්තා වී නොමැත කියන එකයි. ප්‍රවාහන ගාස්තු සම්බන්ධයෙන් බලපාන විචල්‍ය සාධකයන්ගේ කාලීන වෙනස්වීම් මත පදනම්ව අවස්ථානුකූලව ප්‍රවාහන ගාස්තු සංශෝධනය කරනු ලබන බව සංස්ථාව ප්‍රකාශ කරනවා. එම සත්වයේ සැලකිල්ලට භාජනය කර මෑත කාලීනව එහෙම නැත්නම් 2021 7 මාසයේ ඉඳලා මේ 8 මාසයේ 2 දක්වා කාලය තුළ මිල වැඩි සංශෝධන කටයුතු කරලා තියෙනවා. ඒ සංශෝධන කරපු ආකාරයත් එමනුම අංක 2 විදිහට අද සභාගත කරනවා ඔබතුමාගේ දැනගැනීම සඳහා. ප්‍රශ්නයේ දෙවෙනි උත්තරේ වන්නේ දැනටමත් ඉන්ධන මිල ඉහළ යෑමට සාපේක්ෂව පෞද්ගලික බෞසර රථ හිමියන් සඳහා ගෙවන ප්‍රවාහන ගාස්තු මාස 13 වැනි කාලයක් තුළ අවස්ථා 10 ඉහළ නංවල තියෙනවා කියන එක අපිට ප්‍රකාශ කරනවා. ඒ වගේම 20/21 7/1 දිනට සාපේක්ෂව අද වන විට ප්‍රවාහනය කරනු ලබන බෞසරවල ධාරිතාවය හා ප්‍රදේශයේ පදනම් කරගනිමින් ගාස්තු ගෙවීමට කටයුතු කරලා තියෙනවා. ඒ අනුව බෞසර සඳහා ගෙවන ගාස්තු පහතරට ප්‍රදේශ සඳහා 135කිනුත් කඳුරට ප්‍රදේශ සඳහා 124කිනුත් ඉහළ නංවලා තියෙනවා කියන එක මේ සභාවට ප්‍රකාශ කරනවා. ඒ වගේම එතුමා යොමු කරන ඈ ප්‍රශ්නෙට උත්තරේ වන්නේ අදාළ නොවේ කියන එකයි ගරු මන්ත්‍රීතුමනි.
ගරු කතානායකතුමනි, එමෙතුමාට ස්තුතිවන්ත වෙනවා පිළිතුර ලබා දීම සම්බන්ධව. එතුමාගේ පිළිතුර තුලම කියවුණා බෞසරත වෙනුවෙන් ලබා දෙන ගාස්තුව 135කින් වැඩි කරලා තියෙනවා යම් යම් ප්‍රදේශවලට කියලා. එතකොට අපි දන්නවා තෙල් මිල රුපියල් 106 තීච්ච 102 තීච්ච ඩීසල් එක 400 ගානට ගිහිල්ලා තියෙනවා. 100ට 400කින්ට වැඩි ප්‍රමාණකින් තෙල් මිල වැඩි වෙලා තියෙනවා. එතකොට ඒ වගේම අමතර කොටස් වල වියදමත් ඒ වගේ. ඉතින් එතකොට මම අහනවා ගරු ඇමතුමාගෙන් මේක සාධාරණයිද? 400කින් තෙල් මිල වැඩි වුණා වගේම අමතර කොටස් ටයර් එකක මිල ඒ වගේම රියදුරු වැටුප් මේ සියල්ල වැඩි වෙලා තියෙනවා. ඒක 100ට එක මේ රට සංගමයේ යම් කීප දෙනෙක් කර ඉල්ලීමක් එක තමයි මේ ප්‍රශ්නේ යොමු කරන්නේ. ඒක සාධාරණද? 100ට 135කින් වැඩිවීම හරහා මේ රට හිමියන්ට මොකද මේක අර අනිකුත් ප්‍රවාහන යෙදෙන වාහනයක් වගේනේ. මේක වෙනමම පුහුණු ලත් පිරිසක් කළ යුතු එකක්. මේක ඉතාම පරිස්සමෙන් කළ යුතු ප්‍රවාහන සේවයක්. ඒ ලබා දීම සාධාරණද? එහෙම නැත්නම් මීට වැඩිය වෙනසක් කරන්න අමාත්‍යාංශයේ යම් කිසි වැඩපිළිවෙළක් තියෙද කියලා දැනගන්න කැමතියි.
ඔව් ගරු කතානායකතුමනි, මං හිතන්නේ මේ මිල ඉහළ එහෙම නැත්නම් ඉන්ධන අනුපාතයටත් එහෙම නැත්නම් අනිකුත් කාරණා දැන් විශේෂයෙන් ගරු මන්ත්‍රීතුමා මේකේ මූලික කරගෙන තියෙන ඉන්ධන මිල වැඩිවීම ඒක විතරක්ම නෙමෙයි. මේක මොකද මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරු සම්බන්ධ කරලා ඒ එතුමන්ලා ලබා දුන්නු සූත්‍රය අනුව තමයි මේ වැඩිවීම කරගෙන යන්නේ. මේ යම් යම් වෙළඳ පොලේ ටයර් වැඩිවීම, බැටරි වැඩිවීම, අමතර කොටස් වැඩිවීම, ඒ වගේම වාහනේ ෂය වීම, මේ හැම ඒගොල්ලන්ට අවශ්‍ය කරන සේවාවන් සර්විස් කිරීම, ඒ වගේ දේවල් හැම එකක්ම පදනම් කරගෙන ලාභයට 15%කුත් තව එකතු කරලා තමයි මේ මිල වැඩි කිරීම කටයුතු කරගෙන යන්නේ. ඒ නිසා මං හිතන්නේ ගිය අප්‍රියල් මාසේ ඉන්ධන මිල වැඩිවීම ආරම්භ වෙනමත් එක්කම ඔබ කිව්ව ආකාරයට මේ ගැටලුව මතු වුණා. ඉතින් ඒ නිසා බෞසර රත හිමියන්ට අපි ඒ වෙලාවේ ක්ෂණික මිල වැඩි කිරීමක් කරලා දුන්නා. තවත් බෞසර රත හිමියන් එවැනි ඉල්ලීම් කරලා තියෙනවා. මම හිතන්නේ මේ ක්‍රමවේදය භාවිත කරලා අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා යම් යම් සංශෝධන වලට යන්න.
ප්‍රමිසුති,
මම දෙවෙනි අතුරු ප්‍රශ්නය අහන ගරු කතානායකතුමනි, ගරු ඇමතුමනි, මං හිතන්නේ ඔබතුමා අමාත්‍යාංශයට එකතු වෙන මේ ළඟදී ඔබතුමාගේ වත්මන් කැබිනට් ඇමතුමා මං හිතන්නේ මේ රටේ එතුමා කියන විදිහට ඓතිහාසිකගත වෙන ඇමතිවරයෙක්. ඒ තමයි දිගින් දිගටම පාඩු ලැබපු ඛනිත නීතිගත සංස්ථාවේ පාඩුව නැති කරගන්න තෙල් මිල අවශ්‍ය, ඒ කියන්නේ හැමදාම තෙල් පාඩුවට දුන්නේ. ඒ පාඩුව නැති කරගන්න දැන් හරි නියම මිලට තෙල් දෙන තැනට ගෙනාව කියන ප්‍රකාශය එතුමා උත්තරීතර පාර්ලිමේන්තුවට කරා. ඒක හොඳයි. ඒ අනුව එතුමා පොරොන්දු වුණා මේ රටේ ජනතාවට තෙල් මිල ගැන තමන්ට තීන්දුවක් ගන්න පුළුවන්. තෙල් අපිට එන්නේ මේ බොරු තෙල් බැරල් එක මේ ගන්න, නැත්නම් තෙල් බැරල් එක මේ ගන්නට එන්නේ. ඒකට මෙන්න මේක තමයි ටැක්ස් එක, මේක තමයි සංස්ථාවේ ලාභය, මේක තමයි පරිපාලන වියදම් ටික එකතු කරාට පස්සේ අරුබුතුමාලගේ මිල සූත්‍රය අනුව අපිට හදා ගන්න පුළුවන් මාසෙ අන්තිමට තෙල් මිල. ඊට පස්සේ තෙල් මිල සීග්ගෙන් පහුගිය කාලේ වැඩි වෙන වෙලාවේ කිව්වා මේ යන විදියට යන්න බෑ, අපි තෙල් මිල සූත්‍රයක් අනුව තමයි ඉස්සරහට අරගෙන යන්නේ. ඒකෝට අපි හිතනවා උදේ ගම්මන්පිල මහත්තය වෙන්න පුළුවන්, සුසිල් ප්‍රේමජයන්ත මහත්තයලා වෙන්න පුළුවන්. මේ හිටපු කාටවත් මේක කරගන්න බැරි වුණා. දැන් තෙල් මිල 90 වැඩේ කරන් යනවා කියලා කංචන විජේසේකර මැතිතුමා පොරොන්දු වුණා. ජනතාවට පාඩුවක් වෙන්නේ නැහැ, රටට අමාත්‍යාංශයට පාඩුවක් වෙන්නේ නැහැ. හැබැයි පහුගිය සති දෙක තුනේ තෙල් මිල අඩු වුණා. අර සීග්‍රෙන් වැඩි වෙන කාලේ තමයි ඔය කතාව කිව්වේ. සීග්‍රෙන් තෙල් මිල අඩු වෙන වෙලාවේ එතුමාට කන් ඇහෙන්නේ නැතුව, ඇස් පේන්නේ නැතුව දන්නේ මේ 31 වෙන තෙල් මිල ගැන මොකක් කතා කරන්නේ. එතුමා ප්‍රකාශයක් කළා කියනවා, එතුමම කියපු තෙල් මිල සූත්‍රයට අනුව තෙල් මිල වෙනස් වෙනවා කියපු කතාවට එතුමම කියනවා මේ සතියේ තෙල් මිල වෙනස් වෙන්නේ නැහැ කියලා. එතකොට මම අහන්න කැමතියි ගරු ඇමතුමනි, දිවිචානක ඇමතුමා උත්තර දෙන්න ඕනේ නැහැ, එතුමා හොඳට උත්තර දෙන්න දක්ෂෙක්. මේ තෙල් මිල අඩු කරන වෙලාවේදී ඇමතුමා එහෙම මගහරිනක ඇමතුමා වෙනම සූත්‍රයක් පාවිච්චි කරනවාද කියන එක දැනගන්න කැමතියි.
ගරු කතානායකතුමනි, මේ තෙල් ආනයනය සම්බන්ධයෙන් අපි අමාත්‍යාංශ විදිහට වගකීම් බෙදාගෙන තියෙනවා. මට පැවරිලා තියෙන වගකීම තමයි තෙල් බෙදා හැරීම් කටයුතු කිරීම. ඔබතුමා අර ඉල්ලපු බවුසරල දත්ත තොරතුරු අපි ළඟ තියෙනවා. ඒ වගේම ආනයනය කිරීමත් මිල ගැන සාකච්ඡා කිරීමත් අපේ ඩීවී චානක ඇමතිතුමා තමයි ඒ කටයුතු කරන්නේ. ඉතින් මම එතුමාට බාර දෙනවා ඒ ඔබතුමාගේ ප්‍රශ්නෙට උත්තර දෙන්න.
ගරු සභාපතිතුමනි, මම හිතන්නේ අපේ හේෂවිතානගේ මන්ත්‍රීතුමා කියපු ප්‍රකාශයේ වරදක් තියෙන. මොකද සති දෙකකට කලින් පෙට්‍රල් වල සිංගප්පූර් ෆ්ලැග්ස් තිබුණේ 92කට. හැබැයි දැන් තත්ත්වේ 99. ඒ කියන්නේ අඩු වීමක් නෙවෙයි වැඩි වීමක් තියෙන්නේ පෙට්‍රල් වල. දැන් ඩීසල් වල ගත්තොත් 129 තිබ්බක 134 දක්වා වැඩි වීමක් තියෙනවා. ඇත්තම තත්ත්වේ ගත්තොත් මේ වෙලාවේ ඩීසල් වල රුපියල් 12ක පාඩුවක් තියෙනවා. ඒ වගේම කෙරොසින් වල ගත්තම රුපියල් 22ක පාඩුවක් තියෙනවා. ඒක අපි දෙන්නේ ජනතාවට නොදී තමයි යන්නේ. ඒ කියන්නේ මේ ලාභයක් නෙමෙයි වෙලා තියෙන, මේ වෙලාවේ පාඩු පැත්තට ගිහිල්ලා තියෙනවා. මොකද ලෝක වෙළඳපොලේ සිංගප්පූර් ෆ්ලැග්ස්, ඒ කියන්නේ පෙට්‍රල් වලට වෙනම ගත්තා, රිෆයින් ප්‍රොඩක්ට් වශයෙන් ගත්තත්, ක්‍රූඩ් මිල ගත්තත් තිබුණට වැඩිය මේ වෙලාවේ තිබ්බ වැඩිම අගේ තියෙන මොහොත තමයි මේ වෙලාවේ තියෙන්නේ. ඒකින්ද තමයි මේ මේ දිගටම ඔබතුමා බැලුවොත් සිංගප්පූර් ෆ්ලැග් දිගටම මේ ලංකාවට තෙල් ගන්න ක්‍රමවේදයක් තියෙනවා. එකක් තමයි අපි ඉන්ඩෙක්ස් එක විදියට පාවිච්චි කරන සිංගප්පූර් ෆ්ලැග්ස්. රිෆයින් ප්‍රොඩක්ට් වලට වෙනම ඉන්ඩෙක්ස් එකක් තියෙනවා, ක්‍රූඩ් වලට වෙනම ඉන්ඩෙක්ස් එකක් තියෙනවා. මේක ගත්තම එන්න එන්න වැඩි වෙනවා. ලෝක වෙළඳපොලේ හැමදේම ක්‍රූඩ් මිල වැඩි වෙලා තියෙනවා, ඩීසල් වැඩි වෙලා තියෙනවා, පෙට්‍රල් වැඩි වෙලා තියෙනවා. ඊට සාපේක්ෂව අපි මේ වෙලාවේ තාම මිල වැඩි කිරීමක් කළ නැහැ. හැබැයි ඇත්ත ප්‍රයිස් එක ගත්තොත් ඔබතුමාට අපි සම්පූර්ණ විස්තරය දාන්න. මේ වෙලාවේ අපිට පාඩුවක් තමයි වෙන්නේ, ලාභයක් නැහැ. ලාභයක් තිබුණා නම් අපි ඒක ජනතාවට ලබා දෙන්නත් කටයුතු කරමු.
බොහොම ස්තුතියි කිංග්ස් නෙල්සන් මැතිතුමා, අධ්‍යාපන මැතිතුමාගෙන් අහන්න ප්‍රශ්නේ.
මම අහනවා ගරු කතානායකතුමනි.
ගරු කතානායකතුමනි, ගරු මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නෙට පිළිතුර, පළවෙනි ප්‍රශ්නෙට පිළිතුර වූ උතුරුමැද පළාත් සභාවේ පාසලකි. දෙක, ඉගෙනුම ලබන ශිෂ්‍ය සංඛ්‍යාව 406කි, සේවය කරන ගුරුන් සංඛ්‍යාව 26කි. පාසලේ නම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දෙඹුලාගල අධ්‍යාපන කලාපයේ ධම්මින්න මහාවිද්‍යාලය. තුන, පිළිතුර වාර්තා කර ඇත. හතර, පිළිතුර 2022 වර්ෂයේදී ද්විතීක පාසල් ගොඩනැගිලි අලුත් වැලියාව සඳහා වෙන් කරන ලද ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මෙම පාසලේ ගොඩනැගිලි අලුත් වැඩියා කිරීම කළ නොහැකි වී ඇත. 2022 වර්ෂ ආරම්භයේදී බාහිර පාර්ශ්වයක් විසින් මෙම පාසලේ ගොඩනැගිලි අලුත් වැඩියා කටයුතු සිදු කර දීමට කැමැත්ත ප්‍රකාශ කර තිබූ අතර ඒ සඳහා උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් අනුමැතිය ලබා දී තිබුණි. කෙසේ නමුත් 2023 වර්ෂයේදී ද්විතීක අංශ ගොඩනැගිලි අලුත් වැඩියාවට රුපියල් මිලියන 100ක ප්‍රතිපාදන අවශ්‍යතාවය සඳහා ඉල්ලීම් කර ඇති අතර මෙම ප්‍රතිපාදන ලැබුණු වහාම මෙම විද්‍යාලය සඳහා ප්‍රමුඛතාව ලබා දීමට කටයුතු කරනු ලැබේ. අදාළ නැත.
ගරු කතානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ, මේ වසරේ දෙසැම්බර් මාසයේ 31 දිනට ගරු ඇමතුමනි විදුහල්පතිවරු විශ්‍රාම යනවා 7293ක්. පොළොන්නර දිස්ත්‍රික්කයේ පමණක් විදුහල්පතිවරු 123 දෙනෙක් විශ්‍රාම යනවා. එතකොට දැන් මේ පුරප්පාඩු වලට විදුහල්පතිවරු පත් කරනකොට ඊළඟට ඉන්න ජ්‍යෙෂ්ඨ ගුරුවරයාට මේ අවස්ථාව ලබා දෙනවද, නැත්නම් කොහොමද ඔබතුමාගේ අමාත්‍යාංශයෙන් මේක ක්‍රියාත්මක වෙන්නේ?
ගරු කතානායකතුමනි, අධ්‍යාපනයේ සේවාවන් කීපයක් තියෙනවා. අධ්‍යාපන පරිපාලන සේවය, විදුහල්පති සේවය, ගුරු අධ්‍යාපනඥ සේවය, ගුරු සේවය, ගුරු උපදේශක සේවාව. මෙහිදී විදුහල්පතිවරුන්ගේ සේවා ව්‍යවස්ථාව අනුව උසස් වීම් ලබා දීම, බදවා ගැනීම සිදු කරනු ලබනවා. ඒ අනුව අපේ රටේ පාසල් 10155කට සිටියුතු සංඛ්‍යාව 16000. අදටත් ඉන්නේ 12000. දැන්ටත් 4000ක් අඩු. මේ අතරතුර වැඩවැළීමේ පත්වීමේ යටතේ හිටපු අවුරුදු 5-10 වෙනි සේවය කරපු විදුහල්පතිවරුන්ගේ ප්‍රශ්නයක් තිබුණා 2682ක. ඊට අමතරව 2019 වර්ෂයේදී ගුරුවරුන්ට විභාගයක් තියලා විදුහල්පති තෝරා ගැනීමේදී ලකුණු ලබාගෙන තිබුණා. නමුත් සමුක පරීක්ෂණයෙන් අසමත් වෙලා තිබුණා. ඉතින් චෝදනා එල්ල වෙලා තිබුණේ 169 දෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා තිබුණා හිතාමතා සමුක පරීක්ෂණයෙන් අසමත් කළා තිබෙනවායි කියලා. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය මගින් අතුරු තහනම් නියෝගයක් දීලා තිබුණා විදුහල්පති පත්වීම් දෙන්න බෑ, මේ නඩුව විසඳනකම්. එතන තව කණ්ඩායමක් හිටියා. ඊට අමතරව නැගෙනහිර පළාත තියෙනවා අපේ ගරු මන්ත්‍රීතුමා අද උදේත් මාව හම්බුණා මුතුරුවල ඒ ප්‍රදේශයේ සමුක පරීක්ෂණයට භාජනය කරද්දී දමිළ සහ සිංහල අය මාධ්‍ය දෙකේම එකට කැඳවලා තිබුණා සමුක පරීක්ෂණ හැබැයි ව්‍යවස්ථාව අනුව දෙක ආකාර දෙකකට කැඳවිය යුතුයි ඒ ඇත උසාවිට ගිහිල්ලා තිබුණා නැමං සති 3කට පමණ කලින් මේ පාර්ශ්ව සියල්ලම අමාත්‍යංශයට කැඳවලා පාර්ශ්ව සියල්ලෙම එකඟතාවය ඇතුව ශ්‍රේෂ්ඨාධිකරණයේ තිබෙන නඩුව සමතේකට පත් කර ගැනීමට පාර්ශ්වයන් එකඟ වුණා ඒ අතුරුදහන් යුගයේ ඉවර වෙනකන් අපිට දෙන්න විදිහක් නැති නිසා දැන් ඒක නීතිපතිරිය යොමු කරලා තිනවා අදාළ පාර්ශ්වයන් විසින් තමන්ගේ නීතිවේදීන්ට යොමු කරලා තිනවා ඉතාම කෙටි කලකදී ශ්‍රේෂ්ඨාධිකරණයේ මේක සමතේකට පත් වුණාම අතුරුදහන් යුගයේ ඉවත් වෙනවා එතකොට ඒ ෂණයකින් අපිට පුළුවන් උද රාජ්‍ය සභා කොමිසම සභාව දැනට ක්‍රමවේදයක් යෝජනා කරලා තිනවා වැඩබලන විදුහල්පති 2682ක් ඉන්නවා අතන ඉන්නවා 1700ක් ඒතර 2682යි 1700යි තව 200ක් උතර ඉන්නවා මේ ටික එකතු වෙනකොට ඔබතුමාගේ පිරිස අපට හදා ගන්න පුළුවන් මගේ ඉලක්කය තමයි දෙසැම්බර් 31 වෙන්න කලින් මේ නඩුව සමතරපත් වීම මත මේ සියලු දෙනාට විදුහල්පති පත්වීම දීම එතකොට ඔය විශ්‍රාම යන පිරිසෙන් කොටසකට අපිට දෙන්න පුළුවන් ඊට අමතරව විදුහල්පති විභාගයේ පැවැත්වීම සඳහා දැන් කටයුතු කරගෙන යනවා විභාගයේ පැවැත්වීම පස්සේ අපිට විශාල පිරිසක් ඉන්නවා අපිට එයාට පත්වීම් ටික දෙන්න පුළුවන් ඒ නිසා අලුත් පාසල් වාරයේ ආරම්භ වෙන්නේ මාර්තු මාසයේ අග. මොකද මේ අවුරුද්දේ 3 වෙනි වාරයේ අවසන් වෙන්නේ මාර්තු 24. ඒ නිසා අපිට මේ කටයුතු කළමනාකරණය කරගන්න පුළුවන් ඔබතුමා අවධානයට යොමු කරපු කාරණයට විසඳුම දෙන්න දැන්ටත් මම ක්‍රියාමාර්ගය අරන් තිනවා අධිකරණයේ මේක සම්බන්ධයකට පත්වීම මත දෙසැම්බර් 31කට පෙර මේ පත්වීම් 4000කට වැඩි ප්‍රමාණයක් ලබා දීමට කටයුතු කරනවා.
ඔබ ස්තුති
ගරු කතානායකතුමනි මගේ දෙවැනි අතුරු ප්‍රශ්නේ පොළොන්නරදිස්ත්‍රික්කයේ දිඹුලාගල අධ්‍යාපන කලාපය තුල පාසල් 104ක් තියෙනවා ගරු ඇමතුමනි ඒ වගේම පානීය ජලයේ නැති පාසල් දිඹුලාගල කලාපයේ 46ක් තියෙනවා ඒ වගේම පන්ති කාමර නැති පාසල් තියෙනවා ගරු ඇමතුමනි 11ක් ක්‍රීඩා පිටින් නැති පාසල් තියෙනවා 21ක් ඒ වගේම ප්‍රමාණවත් පන්ති කාමර නැති පාසල් 18ක් තියෙනවා ගරු ඇමතුමා. ඒ වගේම ගරු ඇමතුමනි 6/2016 චක්‍රලේඛයට අනුව රාජ්‍ය සේවයේ විශ්‍රාම ගිහිපු අයගේ වැටුප 2017 1 දින සිට 2019 12 31 දක්වා ඒ අර වැටිපෙච්ච වැටුප දැන් මේ වෙනකොට අත්විටවල තියෙනවා. එතකොට ඒ අයට දැන් ඒ අත්විටල තියෙන වැටුප නැවත ලබා දෙනවද ඒ විශ්‍රාමික ගිහිපු අයගේ ඒ වගේම මේ මම අර පෙන්වුව දිමුලාව කලාපයේ තිබුණු මේ පාසල් වල තිබුණු අඩුපාඩු එන වසරේ මේවා ක්‍රියාත්මක වෙනවද මේවා මේ අඩුපාඩු
ගරු කතානායකතුමනි ගරු මන්ත්‍රීතුමා අහපු දෙවෙනි ප්‍රශ්නයේ තොරතුරු මට ප්‍රශ්නකින් අහලා තිබුණා නම් තොරතුරු ලබා ගන්න තිබුණා නමුත් එතුමා විසින්ම තොරතුරු සම්පාදනය කරගෙන තිනවා ඉතින් එවැනි අඩුපාඩුක විශේෂයෙන්ම දිඹුලාගල අපි ගත්තොත් එහෙම ඌව පළාතේ මොනරාගල නැගෙනහිර පළාතක කලාප ගණනාවක තියෙනවා දැන් අපි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ විශේෂයෙන්ම පරිපාලනමය වෙනස්කම් ටික අපි ජනවාරි මාසෙදලා ආරම්භ කරනවා එතකොට දැන් තියෙන කලාප සංඛ්‍යාව 100 ඉඳලා 120ක් දක්වා අඩු වශයෙන් වැඩි වෙනවා. එතකොට ওই විශාල සංඛ්‍යාවක් පාසල් තියෙන ටික අඩු වෙනවා. ඔක දෙකකට කැඩලා කලාප සංඛ්‍යාව වැඩි වෙලා එනවා. එතකොට පරිපාලනේ වඩා පහසුයි අවධානය වැඩියෙන් කරන්න පුළුවන්. ඊළඟ කාරණේ තමයි ඔබතුමා සඳහන් කරපු තිබුණු භෞතික සම්පත් වල අඩුපාඩුව. ඒ භෞතික සම්පත් වල අඩුපාඩුවට අපි ලැබෙන අවුරුද්දේ ප්‍රතිපාදනය ඉල්ලලා තිනවා. ඔය පාසල් වලින් 95%ක් වගේම ජාතික නොවන පළාත් සභා යටතේ පාලනය වෙන පාසල්. පළාත් සභාවට එන වැය ශීර්ෂය යටතේ තමයි අධ්‍යාපන ක්ෂේත්‍රයේ මේ මුදල් ප්‍රතිපාදන වෙම් වෙන්නේ. අපි බලමු ආයවැය විවාදයේ එනකොට වෙම් වෙන පළාත් සභාවට වෙම් වෙන මුදල් වලින් තමයි ඒ ටික පළාත් නවයට බෙදෙන්නේ. ඊට අමතරව මහා භාණ්ඩාගාරයේ විසින් තව ක්‍රමවේදයක් යොදනවා. මේ පළාතේ ලැබෙන ආදායමත් පළාතට අවශ්‍ය මුදලත් අතර පරතරය අරගෙන ඒවා පියවීම සඳහා මුදල් කොමිසම මගින් අවශ්‍ය පියවර ගන්නවා. ඉතින් එතෙන්දී ඒක හඩිතු කර යුතුයි. ඊට අමතරව මේ වෙන විට විශේෂයෙන්ම COVID-19 බලපෑමට ලක් වූ රටවල් 50ක අධ්‍යාපන කටයුතු නංවාලීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය යුනෙස්කෝ සංවිධානයේ මඟ පෙන්වීම යටතේ එෆෙක්ට් කියලා ෆන්ඩ් එකක් ඇදීමට කටයුතු කළා. ඒක ලබන අවුරුද්දේ ඉඳලා ලබා දීමට නිමිතව තිබුණා. හැබැයි ඒ මුදල් ප්‍රමාණය ආවොත් කරු කතානායකතුමනි අපිට ලබන අවුරුද්දේ ඉඳලම ওই භෞතික සම්පත් අඩුපාඩු සම්පූර්ණ කරන්න පුළුවන්. එසේ නොවුවත් අපි මේ වෙන විට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබන අවුරුදු අවුරුදු 4ක් සඳහා දැන්ට ප්‍රතිපාදන වෙන් කිරීමට එකඟ වෙලා තිනෝ ඒ සාකච්ඡා දැන්ටත් වෙනවා අපි ඒ ආකාරයෙන් ලැබෙන මුදල් වලින් අපිට පුළුවන් ඔය වගේ සුළු අලුත් වැඩියා සහ අවශ්‍යතාවෙන් තු සපුරා ගන්න ඊළඟට ඔබතුමා මතු කළපු ඊළඟ කාරණය තමයි ගුරුවරුන් සම්බන්ධයෙන් අපි බලාපොරොත්තු වෙනවා ගුරුවරු 26000ක් දැන්ට 18 19 20 21 වර්ෂ 4දී සංවර්ධන නිලධාරීන් හැට දැන්ට රාජ්‍ය පරිපාලන මාධ්‍ය මෂින් බඳවාගෙන පාසල්වල සේවය යොදවාගෙන ඉන්න යම් පිරිසක් එසේ සේවය යොදවාගෙන නැති අතිරික්ත උපාධිධාරීන් ඉන්නවා මේ සියලු දෙනාටම අපි දෙසැම්බර් මාසයේ මැද වෙන්න කලින් පොදු විභාගයක් දීප ව්‍යාප්තව පවත්වලා ඒකේ ලකුණු සහ ව්‍යුහගත සමුග පරීක්ෂණයක් මගින් පුරප්පාඩු සම්පූර්ණ කරනවා ඊට පස්සේ පළාත්වලට අවසරය දෙනවා පළාත් මට්ටමින් තවදුරටත් පුරප්පාඩු තියෙනු නම් උපාධිධාරීන්ගෙන් ඒවා සම්පූර්ණ කරගන්න
ප්‍රාසමානිකම් මන්ත්‍රීතුමා absent.